Honorable Eran Wickramaratne, you have 9 minutes.
Stuti. Mama palamenma meka avasthawak karagannawa Kushani Rohanadhira Mathiniya Parliamentuwe Mahalekam hetiyata patwima gana visheshayenma kaanthawan 12 denek vitarak mantriwaru hetiyena parliamentuwaka Mahalekam dhurayata kaanthawak patwima api aadambarayak lesa salakanawa. Ada micro ඔවා කියන්නේ බා මෙතන වෙනත් කාන්තාවන් ගැන ද මයික්‍රෝ කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර මුහුණ දෙන ප්‍රශ්න ගැන මේ කතා කරන අවස්ථාවේදී විශේෂයෙන්ම අපි දන්නවා මයික්‍රෝ SME සාමාන්‍ය ආර්ථිකයක් ගත්තොත් 50%ක් විතර දළ දේශීය නිෂ්පාදනයේ හුඟක් රටවල් වල වර්ධනයක් තියෙනවා. ඒ වගේම අපි ගත්තොත් රැකියාව අංශය ගත්තොත් සාමාන්‍යයෙන් 3-2ක් විතර රැකියාවනුත් එන්නේ ඒ අංශයෙන්. ලංකාවේ අපිට ස්ථිරව ඒ දත්ත නැහැ ස්ථිරව. නමුත් මේක තමයි මේකේ වැදගත්කම. ඉතින් මේ කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්ත ශාලාවලට ව්‍යාපාරවලට හුඟක් අභියෝග තියෙනවා. පළවෙනි එක ඇවිල්ලා මූල්‍ය සඳහා සීමිත ප්‍රවේශය. ප්‍රාග්ධනය නැහැ. ඒ වගේම ණය හුඟක් වෙලාවට ලබා ගන්න බැහැ. අවශ්‍ය නිපුණතාවය සීමා වෙනවා. මූල්‍ය ගිනුම්කරණය මානව හිමිකම් කළමනාකාරීත්වය අලෙවිකරණය වගේ නිපුණතාවයන් හුඟක් අඩුයි. ඊට පස්සේ නියාමන බාධක තියෙනවා. ව්‍යාපාර ලියාපදිංචි කිරීමට ප්‍රමිතීන් හා පාරිසික ප්‍රමිතීන් වාර්තා කිරීමේ අවශ්‍යතාවය බදුකරණය මේවා කුඩා ව්‍යාපාරිකයන්ට බොහෝම තියෙන අපහසුතාවයන්. වෙළඳපොළට තියෙන සීමිත ප්‍රවේශයක් විශේෂයෙන්ම පිටරට අපනයනය කරන්න බැහැ. මොකද පිටරට වෙළඳපොළ ගැන ඒ අයට අවශ්‍ය විස්තරත් නැහැ. ඊට පස්සේ තාක්ෂණයට ප්‍රවේශය නැහැ. මේවා පොදුවේ තියෙන ප්‍රශ්න. මේවට රජය අවධානය යොමු කළ යුතුයි. නමුත් අද අපිට තියෙන ප්‍රශ්නය ඇවිල්ලා ඒකට යහා ගිය ප්‍රශ්නයක්. ඒකට යහා ගිය ප්‍රශ්නය කියලා කියන්නේ අද මේ කුඩා කර්මාන්තවලට ගෙවීමට තියෙන බදු ප්‍රමාණය ඉහළයි. ඉතින් ඒකේ ගන්නට අභියෝගයක්. දෙවනුව ඉහළ පොලි ප්‍රතිශතයක් තියෙනවා ගෙවන්න. බොහොම ඉහළ පොලි ප්‍රතිශතයක්. ඩොලර් එකේ අගය අස්ථාර වීම. ඩොලරේ කඩා වැටෙනවා, ඊට ශක්තිමත් වෙනවා, ආයෙත් කොයි පැත්තටයි අයිද දන්නේ නැහැ. වෙළඳපොළ ඉල්ලුම බඩු භාණ්ඩ සේවාවන් වලට වෙළඳපොළේ ඉල්ලුම අඩු වෙලා තියෙනවා ආර්ථික සංකෝචනය නිසා. ඒ වගේම උපයෝගිතා බිල්පත් යුටිලිටි බිල්ස් විදුලි බලය ගෑස් බිල කනිජ තෙල් බිල මේ ඔක්කොම වැඩි වෙලා තිනවා මේ මේ කර්මාන්ත ශාලාවට විශේෂයෙන්ම. එතකොට ණය ගෙවා ගන්න බැරි වුණාම ඉතින් මං කියන්නේ මේවා තමයි මේ දැන් තියෙන ව්‍යාපාරවලට විශේෂයෙන්. ඉස්සලා කිව්වේ සාමාන්‍යයෙන් පොදු ඒවා, දැන් තියෙන ව්‍යාපාරවලට මේ වෙලාව අවස්ථාවේදී විශේෂයෙන්ම මූණ දෙන්න තියෙන ප්‍රශ්න. එතකොට එයාට ණය ගෙවා ගන්න බැරි වෙලා තියෙනවා. ණය ගෙවා ගන්න බැරි වුණාම එයාගේ වත්කම් බැංකුව පරාටේ පාවිච්චි කරලා ඉඩම් කර්මාන්තශාලා නිවාස වාහන බැංකු සන්නත කරගන්නවා, නැත්නම් විකුණලා දානවා. ඉතින් පරාටේ නීතියත් ක්‍රියාත්මක වෙනවා. ඇත්තටම අපි මේක හුඟක් ළඟින් බැලුවොත් මේක බැංකුවට බැනලා වැඩක් නැහැ. මම බැලුවා මේ වාද විවාදේ හුඟක් වෙලාවට බැංකුවට බැන්නේ. ඇත්තටම මේ පරිසරයේ ඇතිකලේ අර එකක් දුර්වල ප්‍රතිපත්ති දුර්වල කල්මනාකාරීත්වෙන් තමයි මේ පසුබිම ඇත්තටම ඇති වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඒක හැමෝටම බලපානවා, බැංකුවටත් ඒක බලපානවා. දැන් බැංකුවල ක්‍රියාත්මක නොවන ණය ප්‍රතිශතය ගත්තොත් 2021දී 7.6යි, 2022දී 11.3යි ඉහළටම ගිහිල්ලා තියෙනවා. ඉම්පෙයාමන්ට් එක රුපියල් බිලියන 909ක් වෙලා තියෙනවා. ඉතින් ලොකු ගැටලු ප්‍රශ්න තියෙනවා. ඉතින් පරිභෝජනය ගත්තත්, ඉදිකිරීම ගත්තත්, තොගහසිල්ලර වෙළඳාම ගත්තත්, නිෂ්පාදනය ගත්තත්, යටතල පහසුකම් ගත්තත් මේ හැම අංශේම ගෙවා ගන්න බැරි ණය ප්‍රමාණයන් තියෙනවා. ඉතින් මේ ව්‍යාපාරිකයන් ලොකු ප්‍රශ්නවලට මුහුණ දෙනවා. දැන් මම දැක්ක මේ අපේ මේසූට දාලා තිබුණා මෙතන රුපියල් බිලියන 1.5ක් ධීවර අමාත්‍ය අංශයෙන් අතිරේක ප්‍රතිපාදන ලබා දීලා තියෙනවා. එම්වී එක්ස්ප්‍රස්පර්ල් බාණ්ඩ නෞකාවේ ඇති වූ ගින්නෙන් සිය ජීවුණුපාය අහිමි වූ දීවරයෙන් සඳහා හතරවන අධීරයේ වන්දි ලබාදීමෙන් අයවැය ප්‍රතිබාධන සැලසීම කියලා. දැ මේක අවාසනාවකට දීලා තියෙන්නේ පුත්තලම් දිස්ත්‍රික්කයට එහෙම දීලා තියෙනවා, කොළඹ දිස්ත්‍රික්කයට දීලම නැහැ කොළඹ දිස්ත්‍රික්කයට. හරිද? මේක අවාසනාවන්තයි. අඟුලාන, ලුණාව, මොරටුවැල්ල, ඉගුඩුයන වගේ ප්‍රදේශ ගත්තොත් ඒ වන්දි ලැබිලම නැහැ. ඉතින් මේකේ ලොකු ලොකු විශාල ප්‍රශ්නවලට මූණ දීගෙන දීගෙන යනවා. ඉතින් දැන් මේක අපි වෙනස් කරන්න යනවා නම්, හරිද, මෙතන අපි ක්‍රමයක් හොයන්න ඕනේ. අපි ලබා දෙන්න ඕනේ යම්කිසි පහසුවක් ලබා දෙන්න ඕනේ මේ ව්‍යාපාරිකයන්ට. නැත්නම් මේ ඔක්කොම යට යන සිය ගණන් යට ගිහිල්ලා තියෙන්නේ. ලබන මාස 6 දී මං හිතන්නේ තව 10 ගණක් යට යන්න පුළුවන්. විරැකියාව ලක්ෂ 5 ලක්ෂ 10කට ඉහළ යන්න පුළුවන්. ඉතින් මම කියනවා විශේෂයෙන්ම කෝවිඩ් එකට පස්සේ ඇති වුණ මේ ණය ගෙවන්න බැරි එකයි ඊට ඉස්සලා සාමාන්‍ය බිස්නස් එක කරගෙන යනකොට ණය ගෙවන්න බැරි අය මම කියන්නේ පොඩක් වෙන් කරන්න කියලා කියන්නේ. මොකද ක්‍රිබ් එකේ හිටියාම ඒ අයට අලුතෙන් ණය ගන්න බෑ. ඊට පස්සේ ඒකට මගේ යෝජනාව ඇවිල්ලා මොරටේරියම් එක දික් කරන්න. කමක් නැහැ. මොකද මේ කලමනාකාර කොන්දේසි දාන්න පුළුවන්. අපිට චැප්ටර් 11 එකක් නැහැ මේ රටේ. අපිට ඒ වගේ ක්‍රමවේදයක් දාන්න පුළුවන්. බලන්න ඒ කොන්දේසිවලි මොරටේරියම් එක දුන්නොත් ඒකේ ආකාරයටම ඉෂ්ට වෙනවද කියලා. දැන් මේක බැංකුවට විතරක් කරන්න බෑ. මේක ජාතික මට්ටමේ තීරණයක් වෙන්න ඕනේ. මොකද බැංකුව හදන්නේ ඒ අයගේ තැන්පතු කරුවන්ව ආරක්ෂා කරන්න. ඒක එක්කලගේ මූලික වගකීම. ඉතින් මේක ජාතික මට්ටමේ තීරණයක් වෙන්න ඕනේ. මේක ඔක්කොමලා හවුල් වෙන්න ඕනේ. රජය තීරණයක් ගන්න ඕනේ. මහ බැංකුවකට හවුල් වෙන්න ඕනේ. බැංකු පොලිය අනිත් ප්‍රශ්නේ. ඉතින් බැංකු පොලිය ක්‍රමානුකූලව ඉහළට එයි. හැබැයි මං කියන්නේ විශේෂයෙන්ම ගෙවා ගන්න බැරි එක ඒ ඒ ඒකට කල් දෙන්න කියලා කියන්නේ. මම මෙතන කියන්න කැමති, හරිද, අපි මේ IMF එක කියන දේ කරන්න ඕනේ නැහැ. මගේ පොඩි උදාහරණයක්. මම වැඩ බලන මුදල් නැමිති හැටියට ඉන්නකොට එදා පාස්කු විරුද්ධ බෝම්බ ප්‍රහාරය ඇති වුණා. ඇති වුණාම සංචාරක ව්‍යාපාරී ඉන්න අය ඔක්කොම ඇවිල්ලා කතා කළා. ඒගොල්ලෝගේ ප්‍රශ්න ඔක්කොම කිව්වා. කිව්වට පස්සේ මම තීරණය කළා මොරටෝරියම් එකක් දෙන්න ඕනේ කියලා වහාම. මම කැබිනට් එකට පේපර් එකක් දැම්මා. එදා ජනාධිපති අගමැතිතුමයි එකඟ වුණා. මම ඇවිල්ලා මීඩියාකට එකපාරින්ම ඒ විස්තරේ ඇනවුන්ස් කළා. ඇනවුන්ස් කළාට පස්සේ IMF එකේ ඉඳලා මට දුරකථනයෙන් කතා කළා. කතා කරලා කිව්වා ඇයි මේක ඒගොල්ලෝ එක සාකච්ඡා කළේ නැත්තේ කියලා. ඇයි මේක සාකච්ඡා කළේ නැත්තේ? මොකද අපි කිවිසුමක් ගහලා තිනවා කියලා. මං ගියා පාරේ යනකොට ඇක්සිඩන්ට් එකක් වුණා. ඇක්සිඩන්ට් එක වුණාම හුඟක් ප්‍රතිකාර ලබන්න ඕනේ ලෙඩා. මට බැරි වුණා යාගේ වෛද්‍යවරයව ගිහිල්ලා හොයන්න. ඉතින් මම යව ICU එකට ගෙනිච්චා කියලා කිව්වා. හදිසි දේවල් වලට හදිසි තීරණ අපි ගන්න ඕනේ. මේක අපේ ව්‍යාපාරික අපි අය ආරක්ෂා කරන්න ඕනේ. මම අන්තිමට IMF එකට කිව්වා මේ අයව ආරක්ෂා කළොත් සංචාරක ව්‍යාපාරය අපි ණය ගෙවන්න විතරක් නෙමෙයි IMF එකේ ණයත් අපිට ගෙවන්න පුළුවන් කියලා. පෑ 24කට පස්සේ මට කෑ ගැව්වට පස්සේ ඒගොල්ලෝ නිකුත් කළා වොෂින්ටන් වල ගත්ත තීරණය හරියි කියලා ප්‍රකාශයක් නිකුත් කළා. ඉතින් මම කියන්නේ මෙතන මේ ප්‍රශ්නෙට අපි කෙලින් හිටගන්න ඕනේමයි. හරිද? ඊට පස්සේ අපනයන වෙළඳපොළට මේ අයව ගෙනියන්න දිරිමත් කරන්න ක්‍රමවේද දෙකක් තියෙනුනේ. එකක් ඇවිල්ලා එකක් තාක්ෂණයේ අඩුවක් තියෙනවා. ඒකට සල්ලි දැම්මට කමක් නැහැ. ඊට පස්සේ වෙළඳපොළ දන්නේත් නැහැ හුඟක් අය. හොඳ බඩු බාණ්ඩ සේවාවන් තියෙනවා. වෙළඳපොළ දන්නේ නැහැ. ඒකටත් රජයේ මැදිහත් වෙන්න ඕනේ. ඉතින් හුඟක් වෙලාවට අහන ප්‍රශ්නේ ඇවිල්ලා කොහෙද මුදල් මේ වලට මැදිහත් වෙන්න? කොහෙන්ද මුදල් කියලා අහනවා. මුදල් තියෙනවා. 20/22 මැයි මාසයේදී මහජන බැංකුව කෝප් සභාවට ආවා. ඇවිල්ලා කෝප් සභාවට දැන්නුවා විශාල ව්‍යාපාරිකයන්ගේ, හරිද, NPL තියෙනව නේද? NPL කපා හරින්න. විශාල ව්‍යාපාරිකයන් බිලියන ගණන් කපා හැරියා. ව්‍යාපාරිකයන් 6 දෙනෙක් මට නම් කරන්න පුළුවන්. මම නම් කරන්නේ නැහැ. සමහර අය දේශපාලනයටත් සම්බන්ධයි. හරිද? ඉතින් මම මේ මෙතන කියන්නේ පුද්ගලයන්ට පහර ගහන එක නෙමෙයි. මම කියන්නේ ඒක කපා හැරිහම ඒ බැංකුවට පාඩුව නෙමෙයි. බැංකුව රජයේ බැංකුවක්. රජයේ බැංකුවට ලොකු පාඩුවක් වෙනවා එතන. ඉතින් මම
කියන්නේ
අපි කියන්නේ මම කියන්නේ මෙතන ප්‍රාථමික දේ අපි තෝරගන්න ඕනේ. ප්‍රාථමිකව අපේ දළ දේශීය නිෂ්පාදනයට වැඩියෙන් එකතු කරන්න පුළුවන්, රැකියාවල් ආරක්ෂා කරන්න පුළුවන් මේ කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරවලට විතරයි. එනිසා මම අන්තිමට මේක කියන්න කැමති ඇමතිතුමා ඉන්න නිසා. ඇමතිතුමා කිව්වා ජාතික සංවර්ධන බැංකුවක් තියෙනවා නම් හොඳයි. අපි ඔක්කොම එකඟයි. ජාතික සංවර්ධන බැංකුවක් තියෙනවා නම්. හැබැයි ඒක නෙමෙයි මූලික ප්‍රශ්නේ. මූලික ප්‍රශ්නේ ඇවිල්ලා ප්‍රාග්ධනයේ තියෙන ඕනේ දීර්ඝකාලීන මුදල් තියෙන්න ඕනේ. රජයකට එක තියෙනවා නම් හුඟක් හොඳයි. හැබැයි මම ඇමතුමාට කියන්න ඕනේ අපේ බැංකු දෙක ඉන්න ස්ථාවරය අපි ශක්තිමත් කරන්න ඕනේ. අපිට තවත් රජයේ බැංකු තිබුණා නම් ඒ බැංකු ඔය දීර්ඝකාලීන ණය අරමුම දුන්නා නම් ඒක අපිට ගලව ගන්න බැරි වුණා නම් ලොකු ගැටලුවක් ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා මම කියන්නේ මේ කුඩා ව්‍යාපාරිකයන් වෙනුවෙන් මොරටෝරියම් එක දික් කරන්න පොලිය අඩු කරන්න. එතකොට මං හිතන්නේ අපිට සංකෝචනය හරව ගන්න පුළුවන්, ආර්ථික සංකෝචනය හරව ගන්න පුළුවන්. ස්තුතියි මට ලබා දුන්න කාලය ගැන.
Thank you, Honorable Nazir Ahmed. You have 17 minutes.
Thank you, Honorable Deputy Chairman. Thank you for the opportunity given to me to speak during this important debate. The important role that the industrial sector plays in promoting overall economic growth in a country needs no particular emphasis. The industrial sector, in addition to making its own contribution to economic growth, also triggers growth in the other two sectors. Agro-processing industries encourage the increased production of raw materials, resulting in additional investment in the agricultural sector. A significant percentage of projects in the service sector exist to meet the demands of the industrial sector. In a country like Sri Lanka, the importance of entrepreneurship and enterprises, particularly the small and medium scale enterprises, cannot be underscored enough. In Sri Lanka, SME sector forms the backbone of the economy as they account for more than 75% of the total number of enterprises, provide 45% of the employment and contribute to 52% of the gross domestic product. That is why His Excellency the President Ranil Wickremesinghe is keen to introduce necessary early reforms to resolve the issues faced by the SME sector on a priority basis. Honorable Deputy Chairman, the Honorable Members of Parliament from both sides of the bench will cite many issues faced by the industrial and SME sector in Sri Lanka during this debate. However, the need of the hour is to find effective ways of resolving such issues in the fastest possible time and creating the much needed resilience and growth environment for this sector. Amongst the many issues faced by the SMEs, access to finance has remained one of the key areas of concerns in the SME sector in the past, and it continues to remain a concern. In consistent with His Excellency the President's economic vision outlined in the Budget 2023, where transformation to blue and green economy has been identified as one of the key growth strategies, I am happy to inform this august house that the Ministry of Environment has already done much of the work to introduce numerous climate finance instruments such as green bonds, blue bonds, etc. We are currently working with the support of international development agencies to create necessary environment for the introduction of swaps such as nature swaps, climate swaps, etc. Work is also in progress in the areas of carbon trading. These nature-based financing options will also enhance the overall access to credit by the Sri Lankan industries and the SME sector. The other key areas of challenge faced by the SME sector is the access to market. In order to improve global market access, and once again, going on His Excellency the President's economic vision of creating export-oriented growth, we should facilitate and set targets of at least 20% increase in exports from SMEs over the period of 3 years. Speaking about the mineral and mining sector, which comes under the purview of my ministry, I am happy to inform this House that as part of developing market access for Sri Lankan minerals and mineral-based products, we are in the process of attracting internationally renowned mineral industries to enter Sri Lankan market and enhance value addition and diversify mineral exports, thereby to claim at least a fragment of global mineral market initially and to transform the Sri Lankan mineral industry to be next billion-dollar industry in Sri Lanka. Honorable Deputy Chairman, I must tell you, this is not done in an easy way. We have done more reforms in every aspect when it comes to environment, as well as all this financing and mineral industry. Let me brief you when I assumed duty, when I took office. Even in the mineral sector, mining sector, sand mining, there was so much of corruption at GSMB. The corruption, nowhere, it is from top to bottom. So we had to come up with the policies. When the transport license, when they transport even the sand, they used to give the permit to the holder of the license holder. He used to fill where it is transported, how many cubes he is going to transport, which route he is going to put, what are the area from end to end, where, and so on. Everything that he fills. So he takes the form from GSMB and go with the form, empty form. And he never fills until he go to a genuine police officer, maybe after 20 times. So he uses the same permit for 20, 30, 10 times and transport this license. As soon as I took office, I said, nothing doing. This, they have printed empty forms like more than millions. And they told us, we have more than million form. Until we finish, sir, we cannot implement your policy. I said, nothing doing. Just stop it. And all these transport license, when you give, you have to give, you have to put where the tipper's name, where, which area to which area. Everything what I said, you have to mention. And the worst part of it, they take this license and they use a different ink where they can erase that. And use the same form.
Order, please.
Even.
Order, please. Honorable Musharraf to the chair.
Thank you, Honorable Member. So, that is how they have been doing the illegal activities throughout. I put a stop to this. Completely now, they cannot transport without any license, with all these details stipulated, mentioned perfectly in the application form, and also introduced a system of rewarding police. One third of the fine the police will get. Now the police on their own rating, on their own. And also I have increased the enforcement unit to stop this license. So they are going raiding. Now you see, last week alone, 3 raids. Previous week, 3 raids. And there I get so much of influence from outside, including our friends, politicians. But which we cannot give in to this. Please understand, I would appeal to this House. We cannot give in to this type of mafia operation. This has to be stopped at least today. And we are going to do it. That is His Excellency, the President's vision. And he had instructed us to carry out this. And I'm not going to bow down to any of these mafia operations. So, yeah. That is why...
Yes, Honorable Member. No, I just want to say, Honorable Minister, that there is a irregularities going on there, where your chairman said that all the licenses are now issued by the office of the minister, which is not proper. That is why we just raised this issue.
Right.
You can rectify it.
I want to answer this. Now, absolutely false. The ministry is there to put this policy guidelines properly. It is important for DG to implement the order. what we have done, they get the license, everything has to be reported to DG, and for information purposes, they send the copies to the ministry, not for only for information. If we don't get that information, and I have instructed, if everything is in order, within 48 hours, that application should not be kept in that GSMB. This is where they are getting agitated. This is where all of them are getting agitated. Every form has to be filled. So nothing to do with the ministry. Ministry secretary has nothing to do with it. They only properly put the license, what do you call, the guidelines. That's all. That is what they have here. And addition to that, there is, when I took office, there were more than 2,000 special licenses were given by the GSMB and the ministers and so on. 2,000 special license. This special license, no need to have any permission. They don't need to get environment, they don't need to get forest conservation, coast conservation, whatever the license, they don't need to, they can bypass and give this license. They have more than 2,000 license. I brought it down now, within my short period of time, now less than 60. I'm proudly to say less than 60 special license. I have not given, ministry has not given any single special license. That is the reform we have done. That is where the revenue is increasing. Now, third, what we are trying to do is, there were few people wanted to take all these license and do with under somebody else's name. What we are trying to implement on a corporate society-based license. So let the village, let the area people get the benefits. So let them come, 300, 400, 200 families get the license, and they will protect the environment. They will ensure not a single fellow go there if they are given the opportunity from outside. They cannot go and just bypass and destroy the entire environment. I can show you thousands of, hundreds of papers, hundreds of pictures, how they have destroyed the entire environment. So that is the fourth thing, the third thing that we are trying to implement. That is, there is a lot of opposition for that. But we are going to implement. We are not going to give in to these three, four people. Fourth thing, what we are going to do, there were, when they fill, DSMB used to get few small number of, small amount, 400,000, 500,000, to rehabilitate. Can they rehabilitate? These are all set-up games. Can they rehabilitate with this 200,000, 500,000? No. So what they do, they profit. So can they rehabilitate? They need 20 million to rehabilitate. So they don't rehabilitate. The license holders, they used to just leave the place and the entire area is totally destroyed. Health-wise wrong. So lots of health issues. Farmers are getting affected. All these fellows take their tippers through the paddy field in the night. That is how they destroy. Now, I want to ask in this Osagos Assembly, is there any single civilians, single person in this country have complained about the GSMB? Not a single public. Everybody is praising us. Every farmer is praising us. What we are doing. But, of course, it will be damaging to few individuals. They can send hundreds of petitions. But this is a policy that we want to implement, and we will implement it. We are not going to bow down to any of these pressure. So this is where that, of course, under the guidance of His Excellency the President, and we are implementing all these decisions, and we will ensure the entire GSMB will be cleaned up. Environment Ministry is already doing in the going in the right direction. So, other important factor, what we have done, we are going to host an international mineral exhibition forum. First time in the history, we are going to open this industry up. I am asking since 1957, Honorable Minister is here, we just came, we are just 1 year old. Lanka mineral sand for the last 65 years, 1957, they could not set up, this country could not set up a single value addition plant. We all should be ashamed of it. Such a mineral blessed country, we could not set up a single value addition plant. We have been talking for so many years. I tell you, within my period, within this year,
hopefully we will be signing with at least 2-3 companies to set up this valuation plant. That is our target. That is why we have called for international forum. That is why we are cancelling all these license. Why do they need license for 20 years? Not setting up the mineral valuation plant. They could not even set up titanium slag. Forget about titanium dioxide and titanium, the pigment. They could not even set up a titanium slag. So we are here. Honorable Minister is here. We are working very sort of in the right way how we want to somehow eliminate all these corruptions, give it to the right company, invite the right, honest, sincere, reputed firms to come to Sri Lanka with the money and go for this value addition plant. This is this year. That is His Excellency the President's vision as well. So we are working day and night to ensure this type of reforms done, and that will be done 100% with this mineral forum. I am sure that hopefully we will be signing many top companies coming in, and few agreement will be signed in order for them to set up the project, the value addition plant in Sri Lanka. And also, apart from the value addition plant, we want to set up.
Honorable Minister, you have 2 more minutes.
At least 5 or 6 refining processing plant like LMS. We need to have at least, like LMS, we need to have 5 or 6 plant on a different platform.
Honorable Talatatu.
So,
Honorable sir, I need to get some clarification from this Honorable Minister. Minister, can you just tell us whether, when you're talking about this mineral symposium, whether the gem industry is also included in this? Because the Honorable Minister in charge of gem and jewelry is here. But we would like to know whether gem industry is also, as a mineral, included in this symposium. You are planning to have it on the 20th of October.
Thank you very much, ma'am. No, this is nothing to do with in this industry. This industry is, let me clarify it. Of course, when you take the mineral sand, we will be coming up with ilmenite when you process it. That is the only thing I am talking about. Nothing to do with the gem and jewellery. That will be, Honorable Minister will be, the power will be vested with him. When we take the mineral sand, Sri Lanka, the mineral sand will have ilmenite, monazite, rutile, zircon, garnet, and sillimanite. These are the 6 items this will come when we refine. And I want this to be exported in the pure form, not in the raw form. It has to be refined in the pure form, and all these things can be exported. That will be the first plant that is the LMS right now doing. We can set up in various places. We don't need to, because these resources, these minerals, these we are blessed. This is replenished. So if we have not done this for so many years, I mean, we are going and begging and borrowing from other people. Why not develop our industry? And when we develop from refining processing industry to value addition plant, there will be so many other industries will be developed. There will be so many associated industries will be developed. Paint industry, cosmetic industry, construction industry. Well, there will be so many other factories will be developed.
Honorable,
this will bring
Minister,
in, just give me 1 minute, Honorable Member, please. This will bring in enough and more foreign exchange revenue. This will bring in enough and more sort of employment generation. This will bring in enough and more tax for the country. This will bring in entire associated industries will be developed. All these associated industries also will develop and create the same mining, same employment, same what do you call exchange. So therefore, I appeal to this house, please, let us do this together. No interference should be needed here to manipulate or any mafia operation here. This has to be stopped, and this has to be cleaned up. This DSMB has to be cleaned up completely. That is where we need information. That is where, to answer to his members' questions, we get all the information from them. Therefore, and we only set up policies. Ministry is here to set up policies. Of course, the whole country will get benefited. Definitely, few individuals will be against us, but I am not worried about it. Thank you.
Thank you. Honorable Tusara Intunil, you have 5 minutes.
Bhavisuti Mulasane Mantri Tumani. Dayana Gamage Mantri Tumia, Amati Tumia. අද බොහොම වේගවත් කතාවක් කළා ඊයේ පාර්ලිමේන්තුවේදී ඇතිවුණු සංවාදයක් පිළිබඳව එතුමිය චෝදනා කළා මන්ත්‍රීවරයෙකුට. ඒ මන්ත්‍රීවරයා මම. මට අවශ්‍ය වෙන ප්‍රධානම කාරණය ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, විශේෂයෙන් ඩයනා ගමගේ මැතිනිය ඊයේ දවසේ එතුමියගේ නඩුව තියෙද්දි එතුමිය අප පිට නිදහස් වෙලා මේ පාර්ලිමේන්තුවට නඩුව කල් තැබීමකින් පසුව මේ පාර්ලිමේන්තුවට එතුමිය ආවා. එතකොට එහා පැත්තේ ගීතා කුමාරසිංහ මැතිනිය ඉඳගෙන හිටියා. ගීතා කුමාරසිංහ මැතිනියත් ඔය වැරද්දම කරලා එතුමියගේ මන්ත්‍රී ධූරය අහෝසි වුණා. ඩයනා ගමගේ මැතිනිය තවමත් නඩුව කල්තබමින් ඉස්සරහට යනවා. එතකොට මම මේ පාර්ලිමේන්තුවේදී ඇහුවේ මොකද්ද මේ රටේ නීතිය? ගීතා කුමාරසිංහ මැතිනියට එක නීතියකුත්, ඩයනා ගමගේ මැතිනියට තව නීතියකුත්ද මේ තියෙන්නේ කියන කාරණය තමයි මම ඇහුවේ. ඒකම අපි කිව්වා, අපි අධිකරණයට අපහාස කළේ නැහැ. අධිකරණයේ වර්ණ ගන්නන්න ලෑස්ති වෙන්න එපා කියලා කිව්වා. ජනාධිපතිතුමා මෑත දිනයකදී අධිකරණයේ විනිශ්චයකාරවරුන් කැඳවලා ඒ කරපු සාකච්ඡාවයි මේ ඩයනාගමගේ මැතිනිය අත්අඩංගුවටගෙන ඒ නීත්‍යානුකූල කටයුතු නොකිරීමයි අතර රටේ ජනතාව අතර මතයක් පැතිරලා යෑම හොඳ නැති කාරණයක් හැටියට මම කිව්වා. එතකොට අපිට පේනවා දැන් කොළඹ ප්‍රසන්න කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නඩුකාරතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමසනවා ප්‍රසන්න අල්විස් විනිශ්චයකාරවරයාගෙන් ඩයනා ගමගේ මැතිනිය අත්අඩංගුවට ගන්න අවසර දෙන්න කියලා. එතකොට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහත්මයා කියනවා ආගමන විගමන පනත යටතේ ඇය වැරද්දක් කරලා තියෙනවා. ඇයව අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් අමුතු විධානයක් නියෝගයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඇය පැහැදිලිවම වැරද්දක් කරලා තියෙන දැනත්තියක් නිසා වහාම එතුමියව අත්අඩංගුවට ගන්න කියලා ප්‍රසන්න අල්විස් කියන විනිශ්චයකාරවරයා කියනවා. හැබැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වෙනකනුත් ඇයව අත්අඩංගුවට ගන්නෙ නැහැ. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 32 වගන්තයේ යටතේ පැහැදිලිවම මේ රටේ ආගමන විගමන පනත යටතේ පැහැදිලිවම වැරද්දක් කරලා තියෙන තැනත්තියක්. එතකොට ඩයනා ගමගේ මැතිනියට ඒ නීතිය ක්‍රියාත්මක නොවීම පිළිබඳව අපිට විශාල ප්‍රශ්නයක් තියෙනවා. මේක අපේ රටේ නීති ක්ෂේත්‍රයට අධිකරණයට විශාල ප්‍රශ්නයක් තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අපිට ප්‍රශ්නයක් තියෙනවා. මම මේ කාරණේ තමයි මේ අවස්ථාවේදී ඇහුවේ. ඒකම මම කිව්වා අධිකරණය වර්ණ ගන්නන්න එපා, විනිශ්චයකාරවරුන් වර්ණ ගන්නන්න එපා, ඒ අයව දේශපාලනීකරණය කරන්න එපා, ඒ අයට දේශපාලනය තවරන්න එපා, අධිකරණය ස්වාධීනව තියන්න කියන කාරණේ. එතකොට ඒකම මම කියන්න ඕනේ. දැන් ගජේන්ද්‍ර කුමාර පොන්නම්බලම් මහත්තයා අද අත්අඩංගුවට ගත්තා. ඒකෙත් මම දකිනවා පරස්පරයක්. දැන් අලි සබ්රි රහීම් ඒ මන්ත්‍රීතුමා එදා ඒ අහුවෙලා එදාම පාර්ලිමේන්තුවට එනවා. මිලියන් 700ක් දඩ ගහන්න පුළුවන් වැරද්දකට මිලියන් 7.4ක දඩයක් ගෑවලා එතුමා එදා පාර්ලිමේන්තුවට එනවා. එතකොට පොන්නම්බලම් මහත්තයා විපක්ෂේ, අලි සබ්රි රහීම් ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකුට එක විදියකුත්, විපක්ෂ මන්ත්‍රීවරයෙකුට තව විදියකුටත් මේ ආණ්ඩුව තුළ නීතිය ක්‍රියාත්මක වෙනවා නම් ඒක වැරදි. ඉතින් ඒකම අපි කියනවා, මේ දකුණේ සිංහල ජනතාව සතුටු කරන්න උතුරට රිටන් එකක් දුන්න කියලා පොඩි ගොන් ආතල් එකක් දෙන්න, මේ දකුණේ සිංහල ජනතාවගේ ඡන්ද ටික ගන්න මේ ආණ්ඩුව ගහපු ගැටයක් මේ පොන්නම්බලම් මහත්තයා අත්අඩංගුවට ගත්ත එක. එතකොට දකුණ චූන් කරනවා උතුරේ වැඩක් පෙන්නලා, උතුර චූන් කරනවා දකුණ වැඩක් පෙන්නලා. මේ හපහපා ඉන්න ටොපි නැති වෙලාවේ, දැන් පහුගිය වෙලාවේ හපන්න ටොපි ගොඩක් තිබුණා අපිට. එක්ස්ප්‍රෙස් බර්ල් නෞකාවේ වන්දිය පිළිබඳව ආණ්ඩුව බිත්තියට හේතු වුණා. ඒ කරපු විගටම ඒ කරපු වංචාවට පිළිබඳ උත්තරයක් දෙන්න බැරුව ගියා. එතකොට බ්ලූ ඩයමන්ඩ් නෞකාවේ වන්දි, එතකොට මේ රටේ තිබිච්ච ආර්ථික අපරාධකරුවන් හා සම්බන්ධ දඩුවම් කටයුතු මේ ආණ්ඩුව බිත්තියනම හේත්තු වෙලා ඉන්න වෙලාවේ ආය ආපහු හපන්න දැන් ටොපි ටිකක් දීලා
තියෙනවා. Honorable member, your time is over.
තප්පරයෙන් ඉවර කරනවා. මේ ආණ්ඩුව දැන් හපන්න ටොපි ටිකක් දීලා තියෙනවා. ආපහු ආගමික සහජීවනය කියලා ආපහු ආගම ඇදලා අරගෙන තියෙනවා. ආපහු ජාතිවාදය ඇදලා අරගෙන තියෙනවා. පොන්නම්බලම් මහත්තයලා ඔහු කරපු වැරද්ද නොවැරද්ද නෙමෙයි මම කතා කරන්නේ. පොන්නම්බලම් මහත්තයා විපක්ෂ නිසා ඔහු අත්අඩංගුවට අරගෙන දකුණේ ජනතාවට චූන්නයක් දෙනවා. එතකොට අලිසබ් ඉබ්‍රාහීම්ලගේ ආපහු වෙනවා. ඉතින් ඒ නිසා අපි කියන්නේ මේ හපන්න ටොපි නැති වෙලාවේ ඒකත් ඒ මේ රටේ ජාතිවාදය අවුස්සලා දකුණේ සිංහලයින්ට හපහපා ඉන්න අලුත් ටොපි දෙනවා නම් ඒක වැරදි. ආපහු ආගම්වාදය අවුස්සලා මේ රටේ සිංහලයින්ට බෞද්ධයින්ට එහෙම අලුතෙන් අර මේගොල්ලන්ගේ අර තිත්තරස ටොපි අමතක කරලා ආගම ජාතිය කියන මිනිස්සුන්ට හපහපා ඉන්න ආයෙත් හපහපා ඉන්න ටොපි ටිකක් දීලා මේ ආණ්ඩුව මේ ආණ්ඩුවර බංකොලොත් වෙලා තියෙන බංකොලොත් භාවය නැති කරගන්න හදනවා නම් වැරදි කියන කාරණය කියමින් දයනා ගමගේ
මැතිනිය
අදටත් අත්අඩංගුවට නොගන්න පොලිස් දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ චෝදනාව යන්න ඕන කියලා ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ඊළඟට Honorable S. Vyalendran, you have 10 minutes.
ගෞරව சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர்களே, இன்றைய விவாதத்திலே உண்மையிலே எமது மட்டக்களப்பு மாவட்டத்திலே கடந்த காலங்களில் குறிப்பாக 2020களிலே ஆரம்பிக்கப்பட்டதான இலங்கையின் முதலாவது ஆடை கைத்தொழில் பூங்கா டெக்ஸ்டைல் ஜோன். ஆகவே இந்த ஆடை கைத்தொழில் பூங்காக்கான ஆரம்பகட்ட நிதிகள் அமைச்சரவையினுடைய அனுமதியுடன் வீதி கட்டமைப்புக்காக அதேபோன்று நீரிணைப்பு போன்றவற்றுக்காக ஒதுக்கப்பட்டு உட்கட்டமைப்பு வேலை திட்டங்களுக்காக ஒதுக்கப்பட்டு நடைபெற்றுக் கொண்டிருக்கிற இந்த காலகட்டத்தில் உங்களுக்கு தெரியும் கோவிட் தொற்று அதன் பிற்பாடு வந்த பொருளாதார வீழ்ச்சி காரணமாக அந்த வேலை திட்டங்கள் ஓரளவு இடைநிறுத்தப்பட்டு இப்பொழுது ஆரம்பிக்கப்பட்டிருக்கின்றது. இந்த சூழலிலே எமது மாவட்டத்துக்கு கிடைத்த ஒரு மிகப்பெரிய வரப்பிரசாதமாக இலங்கையினுடைய இந்த முதலாவது ஆடை கைத்தொழில் பூங்காவை நான் பார்க்கின்றேன். இதற்கான அனுமதியை முன்னாள் ஜனாதிபதி அவர்களும் முன்னாள் கௌரவ பிரதமர் அவர்களும் அனுமதிகளை பெற்று நான் அந்த இடத்திலே இந்த முன்மொழிவுகளை வைத்து எமது மட்டக்களப்பு மாவட்டத்தில் ஏறாறு பற்றி புன்னக்குடா தலவா பகுதிக்கு இந்த ஆடைக்காய் தொழில் பூங்காவை கொண்டு போயிருந்தேன். அந்த பிரதேச அபிவிருத்தி குழுவினுடைய தலைவர் என்ற அடிப்படையிலே அங்கு அந்த காணிகளை பல தனியார் காணி மாஃபியாக்கள் பல தனியார் அபகரிக்க முற்பட்ட போது பல வகையிலே அவற்றை தடுத்து நிறுத்தி மக்களுடைய துணையோடு நாங்கள் முன்னின்று தடுத்து நிறுத்தி அந்த காணிகளை பாதுகாத்தோம். எல்ஆர்சிக்குரிய காணி சீர்திருத்த ஆணைக்குழுக்குரிய அந்த காணியை பாதுகாத்து முதற்கட்டமாக சுமார் ஒரு 190 ஏக்கர் அளவிலான காணிகள் இந்த ஆடை கைத்தொழில் பூங்காக்கு பெற்றுக் கொடுத்தேன். அதன் பிற்பாடு மேலதிகமாக இன்னும் காணி தேவைப்பட்டதால் கிட்டத்தட்ட இப்பொழுது 299 ஏக்கர் காணிகள் அங்கு வழங்கப்பட்டிருக்கின்றது. ஆகவே இன்று இலங்கையின் முதலாவது ஆடை கைத்தொழில் பூங்காவை 2020 கொண்டு செல்வதற்கு நாங்கள் கடுமையான முயற்சியை நாங்கள் எடுத்தோம். இன்று இப்பொழுது அந்த வேலை திட்டங்கள் ஆரம்பிக்கப்பட்டிருக்கிற சூழலிலே நிச்சயமாக கௌரவ அமைச்சர் அவர்கள் கௌரவ அமைச்சர் டாக்டர் ரமேஷ் பத்ரன் அவர்கள் இந்த விடயத்திலே கூடுதலான கவனத்தை செலுத்தி அந்த வீதி கட்டமைப்புகளுக்கான நிதி அதாவது வீதி அப்போது அவர்கள் கொடுத்த அந்த தொகை இப்பொழுது பொருளாதார வீழ்ச்சியை தொடர்ந்து பொருட்களின் விலையினுடைய அதிகரிப்பினால் அந்த வேலை திட்டங்களை அவர்கள் வேகமாக முன்னெடுப்பதற்கு அந்த நிதி விடுவிக்கப்பட வேண்டிய ஒரு சூழல் இருக்கிறது. அதிலே கௌரவ அமைச்சர் அவர்கள் தங்களுடைய அமைச்சர்களை வருவதனால் இண்டஸ்ட்ரியல் மினிஸ்ட்ரிகளை வருவதனால் தயவுசெய்து அதில் கவனத்தை செலுத்த வேண்டும் என்ற ஒரு அன்பான வேண்டுகோளை விடுக்கிறேன். நிச்சயமாக எங்களுடைய கௌரவ அமைச்சர் டாக்டர் ரமேஷ் பத்ரன் அவர்கள் மிக சிறப்பாக செயற்படுகின்ற ஒரு அமைச்சர். கடந்த காலத்திலே பெருந்தோட்ட தொழில்துறை அமைச்சராக இருந்த நேரத்திலே எமது மாவட்டம் சார்ந்த கோரிக்கைகளை முன்வைத்த நேரத்திலே கௌரவ அமைச்சர் பல உதவிகளை எங்களுக்கு செய்திருக்கின்றார். அவருக்கு நான் இந்த இடத்தில் விசேடமாக எனது நன்றியை கூறுகிறேன். அதுபோன்று எங்களுடைய ராஜாங்க அமைச்சர் சாமரசம்பத் இங்கே இருக்கின்றார். அதுபோன்று பிரசன்னர் ரணவீர் இருக்கின்றார். அவர்களும் மிகவும் நெருக்கமாக எங்களோடு பழகுபவர்கள். எங்களுடைய வேண்டுகோளை செவிமடுத்து எல்லாவற்றை நிறைவேற்ற முயற்சிக்கின்றார்கள். ஆகவே வடகிழக்கு மாகாணங்களிலே கடந்த 3 தசாப்தகால யுத்தத்திலே பல தொழிற்சாலைகள் வலுவிழந்து காணப்படுகிறது. ஆக இந்த தொழிற்சாலைகளை மீள புனரமைக்க வேண்டிய ஒரு தார்மீக பொறுப்பு அரசாங்கத்தில் இருக்கின்றது. பல படிப்படியான முயற்சிகளை முன்னெடுத்துக் கொண்டு வருகிறார்கள். காங்கேசன் துறை தொழிற்சாலை தொடர்பாக எங்களுடைய ராஜாங்க அமைச்சர் சாமரசமத் அண்மையில் கூட என்னோடு பேசினார். அதற்கான சரியான முதலீட்டாளர்களை நாங்கள் கண்டுபிடித்து அவற்றை நாங்கள் ஆரம்பிக்க வேண்டும். ஆகவே கௌரவ அமைச்சர் அவர்களே, வடகிழக்கிலே வலுவிழந்து காணப்படுகின்ற இந்த தொழிற்சாலைகள், ஓட்டு தொழிற்சாலைகள் எமது மாவட்டத்திலே இப்பொழுது மூடப்பட்ட சூழல் இருக்கின்றது. அதற்கான மூலவளம் இருக்கின்றன. ஆக இந்த மூலவளம் இருந்தும் அவற்றை முடிவுப் பொருளாக மாற்றக்கூடிய ஒரு நிலைமை இல்லாமல் இருக்கின்ற, ஆகவே அந்த மூடப்பட்டிருக்கின்ற வலுவிழந்திருக்கின்ற தொழிற்சாலைகளை மீள ஆரம்பிப்பதற்கான உதவிகளை தங்களுடைய அமைச்சு கூடாக மேற்கொள்ள வேண்டும் என்ற ஒரு அன்பான வேண்டுகோளை நான் இந்த இடத்தில் வைக்கின்றேன். என்றால் பல்லாயிரக்கணக்கான இளைஞ யுவதிகள் வேலை வாய்ப்பை இழந்திருக்கின்ற ஒரு துர்ப்பாக்கியமான சூழலிலே பலர் தங்களுடைய சொந்த தாய்நாட்டை விட்டு, கணவனை விட்டு, மனைவியை விட்டு, பிள்ளைகளை விட்டு, பெற்றோர்களை விட்டு இன்றைய மத்திய கிழக்கு நாடுகளுக்கு தொழில் வாய்ப்பை தேடி செல்கின்ற ஒரு துர்ப்பாக்கியமான சூழலிலே நிச்சயமாக அவர்களுக்கான தொழில் வாய்ப்புகள் அந்தந்த பிரதேசத்தில் உருவாக்கப்படும் பொழுது அவர்கள் அந்த தொழில் வாய்ப்பை பெற்று தங்களுடைய வாழ்வாரத்தை கட்டமைத்துக் கொள்ள முடியும். அதுபோன்று எமது வாழைச்சேனை காகிதாலை தங்களுக்கு தெரியும், இலங்கையினுடைய ஒரு தாய் காகிதாலை, இலங்கையினுடைய முதலாவது காகிதாலை. ஆகவே இந்த காகிதாலை சுமார் 600 ஏக்கருக்கு மேல் இருந்தாலும் பல தனிப்பட்ட நபர்கள் அந்த காணிகளை அவர்கள் எடுத்துக் கொண்டதனால் இன்று 377 ஏக்கர் கிட்டத்தட்ட அந்த காகித ஆலைக்குரிய இருக்கின்றது. இன்னும் அந்த காகித ஆலை பழைய இயந்திரங்களோடு தான் இயங்குகின்ற ஒரு நிலைமை காணப்படுகிறது. ஆகவே இந்த வாழைச்சேனை காகித ஆலையை திறம்பட இயக்குவதற்கான சரியான இயந்திரங்களை கொண்டு வர வேண்டிய சூழல், அல்லது நல்ல முதலீட்டாளர்களை இனங்கண்டு அவர்களுக்கூடாக அவற்றை இயக்க வேண்டிய ஒரு நிலைமை இருக்கிறது. ஆகவே இதிலும் கவனம் செலுத்த வேண்டும் என்ற ஒரு அன்பான வேண்டுகோளை நான் இந்த இடத்திலே விடுக்கின்றேன். அத்தோடு உண்மையிலே எம்மை பொறுத்தளவிற்கு எமது மக்களுக்கு பல பிரச்சனைகள் புரியோடி காணப்படுகின்றன. அவை வெறுமனே பிரச்சனைகளை மாத்திரம் வைத்துக் கொண்டு, அல்லது பிரச்சனைகளை உருவாக்கி கொண்டு, அல்லது பிரச்சனைகளை வைத்துக் கொண்டு அதிலே இருந்து கொண்டு அரசியல் செய்வது என்பது இலகுவான விடயம். ஆனால் பிரச்சனைகளுக்கான சரியான தீர்வை நாங்கள் பெற்றுக் கொடுக்க வேண்டும். பிரச்சனைகளுக்கான தீர்வைத்தான் மக்கள் விரும்பி நிற்கின்றார்கள். ஆகவே பிரச்சனைகளை யாரும் பேச முடியும், பிரச்சனைகளை யாரும் உருவாக்கலாம், அல்லது பிரச்சனைகள் உருவாகலாம், ஆனால் அந்த பிரச்சனைகளுக்கான தீர்வுதான் முக்கியம். ஏனென்றால் மக்கள் எதிர்பார்ப்பு, மக்களுடைய எதிர்பார்ப்பை நிறைவேற்றுவதற்காகத்தான் இந்த 225 பாராளுமன்ற உறுப்பினர்களை மக்கள் தெரிவு செய்திருக்கிறார்கள். 196 பேர் மக்களால் தெரிவு செய்யப்பட்டிருக்கிறார்கள். மீதியான 29 பேர் தேசிய பட்டியல் வந்திருக்கிறார். ஆகவே 225 பேருக்கும் இருக்கின்ற அவர்கள் ஆளுங்கட்சியா இருக்கலாம், எதிர்கட்சியா இருக்கலாம், எல்லோருக்கும் இருக்கின்ற ஒரு தார்மீக பொறுப்பு ஒட்டுமொத்தமாக இந்த நாட்டு மக்களுடைய எதிர்பார்ப்பை நிறைவேற்ற வேண்டும். அவை எதிர்பார்ப்பை நிறைவேற்றுகின்ற பொழுதுதான், அது மக்களுடைய எதிர்பார்ப்பை நிறைவேற்றுகின்ற பொழுதுதான் அவர்கள் மக்கள் தலைவராக முடியும். ஆகவே இங்கே நாங்கள் எங்களுக்குள்ளே கையெழுத்து கொண்டு நானா நீயா பெரியாளா என்று நாங்கள் சண்டை பிடித்துக் கொண்டிருப்பதை விட்டுவிட்டு, பொருளாதாரத்திலே எமது நாடு வீழ்ச்சி கண்ட போது பலர் சந்தோஷப்பட்டார்கள். யார் அவர்கள்? யார் அவர்கள்? பிரச்சனையை மாத்திரம் மூலதனமாக வைத்துக் கொண்டு அரசியல் செய்கின்ற அரசியல்வாதிகள். அவர்களுக்கு தேவை பிரச்சனை, அவர்களுக்கு தேவை மக்களின் கண்ணீர், அவர்களுக்கு தேவை மக்களின் வேதனை, அவர்களுக்கு தேவை மக்களின் துயரம், அவர்களுக்கு தேவை மக்களின் மரணம், அவர்களுக்கு தேவை மக்களின் மரண ஓடம். ஏனென்றால் அதுதான் அவர்களுக்கு இலகுவாக அரசியல் செய்வதற்கு இலகுவான வழி. ஆனால் எம்மை பொறுத்தளவிற்கு நாம் ஆளுங்கட்சியில் இருந்தாலும் சரி, எதிர்கட்சியில் இருந்தாலும் சரி, இந்த மக்களுடைய பிரச்சனைகளுக்கு தீர்வு காண வேண்டும். ஏனென்றால் இந்த நாட்டை நிர்வகிக்கக்கூடிய சட்டங்களை உருவாக்குகின்ற ஒரு மிகப்பெரிய உயரிய சபை, இந்த உயரிய சபையில் இருக்கின்ற ஒவ்வொருவருக்கும் அந்த தார்மீக பொறுப்பு இருக்கின்றது. ஆகவே அடுத்த முறை யார் ஆட்சியை கைப்பற்றலாம், யார் வாக்கு வங்கியை தக்க வைத்துக் கொள்ளலாம், யார் ஆட்சிக்கு வரலாம் என்றதுதான் இங்கு நடைபெறுகின்ற சண்டைகளை பார்க்கின்ற பொழுது எமக்கு விளங்குகின்றது. ஆனால் நான் உண்மையிலே நன்றி கூறுகிறேன். நாட்டினுடைய ஜனாதிபதி அவர்கள், பிரதமர் அவர்கள் அரசாங்கம் முன்னெடுத்ததான துரித நடவடிக்கையினால் பலர் எதிர்கட்சியிலே பலர் கனவு கண்டார்கள். இந்த நாடு மீண்டும் பொருளாதாரத்திலிருந்து மேலெழும்பி ஒரு நாள் 20-30 வருஷம் ஆகும் என்று. ஆனால் இறைவனுடைய அருளால், அரசாங்கத்தினுடைய முயற்சியினால் இன்று ஒரு குறிப்பிட்ட காலத்துக்குள்ளே நாடு இப்பொழுது படிப்படியாக பொருளாதாரத்தில் வளர்ந்து கொண்டு வருகின்றது. அவை எல்லோரும் இணைந்து நாங்கள் இந்த நாட்டை கட்டி எழுப்ப வேண்டும். எல்லா வளங்களும், எல்லா இயற்கை வளங்களும் கொட்டி காணப்படுகின்ற நாடு. ஆக இந்த இயற்கை வளங்களை வைத்துக் கொண்டு நாம் இந்த நாட்டு இந்த உலக அரங்கிலே ஒரு அபிவிருத்தி அடைந்த நாடாக வர முடியும். ஆகவே இங்கு நாங்கள் எல்லோரும் இருட்டை திட்டிக் கொண்டிருக்காமல் அந்த இருட்டிலே வெளிச்சத்தை ஏற்றுகின்றவர்களாக மாற வேண்டும். இதுதான் மிக முக்கியமானது. ஆகவே உண்மையிலே அத்தோடு இன்னொரு விடயத்தை நான் கூற வேண்டும். குறிப்பாக சிறுகாய் தொழில், சிறுகாய் தொழிலுக்கு தேவையான மூலப்பொருட்கள் வடகிழக்கு மாநிலத்திலே காணப்படுகின்றது. சிறுகாய் தொழில் பொறுப்பாளருடைய நண்பர் பிரசன்ன ரணவீர் அவர்கள் இங்கு இருக்கின்றார், ஒரு சிறந்த அமைச்சர். ஆகவே அவரிடம் நான் இந்த விடயத்தை வைக்கின்றேன். நீங்கள் எமது வடகிழக்கு பகுதிகளுக்கு விஜயம் செய்து அங்கு சிறுகாய் தொழிலுக்கு தேவையான மூலப்பொருட்கள் அதிகம் இருக்கின்றன. இன்றைய மட்டக்களப்பு மாவட்டத்திலே கடுக்காமனை பகுதியில் நாங்கள் ஒரு 100 பெண்களுக்கு பனையினால் செய்யக்கூடிய உற்பத்தி பொருட்களுக்கு உதவி வழங்கினோம். இன்று 500,000 ரூபாய் அவர்கள் வருமானம் ஈட்டுகிறார்கள். ஆகவே இவ்வாறு சிறுகாய் தொழிலுக்கு தேவையான மூலப்பொருட்கள் இருப்பதனால் தயவு செய்து இதிலே கூடுதலான கவனத்தை செலுத்த வேண்டும். ஏனென்றால் எமது நாடு விவசாயம், மீன்பிடி, அதோடு எங்களுடைய பாரம்பரிய கைத்தொழில்கள், இந்த பாரம்பரிய கைத்தொழிலில் நாம் கூடுதலான கவனத்தை செலுத்த வேண்டும். அதற்கும் உங்களுடைய அமைச்சு பல்வேறுபட்ட ஆக்கப்பூர்வமான கள ரீதியான செயற்பாட்டு ரீதியான நடவடிக்கைகளை அந்த மட்டக்களப்பு மாவட்டத்தினுடைய பிரதிநிதி அடிப்படையிலும் இந்த நாட்டினுடைய ஒரு பொறுப்பு வாய்ந்த ராஜாங்க அமைச்சர் அடிப்படையிலும் உங்களிடம் எதிர்பார்க்கின்றேன். வாய்ப்புக்கு நன்றி. சபைக்கு தலைமை தாங்க உறுப்பினர்களே
நன்றி.
ගරු මන්ත්‍රීතුමා, මම මේ සභාගමේ නැති වෙලාවේ තුෂාර ඉඳුරින් මන්ත්‍රීතුමා මගේ නම සඳහන් කළා. මා විශාල චෝදනාවක් කළා තිබුණා මං ගැන. මම කියන්න කැමති මේ තුෂාර ඉඳුරින් මන්ත්‍රීතුමා, ඔබතුමා ඊයේ අධිකරණයට බලපෑම් කරේ ප්‍රසන්න අල්විස් නඩුකාරතුමා කතා කරපු නඩුවක් ගැන නෙවෙයි. ඊයේ දවසේ මගේ කෝට් ඔෆ් ඇපීල් එකක් ගැන තිබ්බ නඩුවක් ගැන තමයි ඔබතුමා ඊයේ මේක ඇතුලේදී බලපෑම් කරේ අධිකරණයට. මම මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉන්නවා, මෙයා ඇතුලේ ඉන්න බෑ කියන නඩුව. අනිත් එක තමයි ඔබතුමාට මම කියන්න කැමති, මේක මතක තියාගන්න, මාව අත්අඩංගුවට ගන්න වරදක් කරලා තියෙනවා නම් අත්අඩංගුවට ගන්න ඕනම කෙනෙක්ව මේ රටේ අයිතිය තියෙනවා CID එකට. වරදක් කරා ඇත්නම් ඕක හොඳට තේරුම් ගන්න. දැන් කූට ලේඛන කියන දේවල් වලට තමයි මේකේ නඩුව දාලා තියෙන්නේ. මම කූට ලේඛනයක් දුන්න බවට ඔප්පු වෙලා තියෙනවද කොතනද? මම ඇවිල්ලා සාක්ෂිය දීලා තියෙනවද? මම මේ කූට ලේඛනයක් ඇතුළට දීලා තියෙනවා කියලා ඔබතුමා දන්නවද? අද මම මේ ගෙනල්ලා පෙන්නපු කූට ලේඛනේ කවුද හදලා තියෙන්නේ? අද මෙතනට ගෙනල්ලා තියෙන කූට ලේඛනේ මම මෙතන පෙන්නුවේ මද CID එකට ගිහිල්ලා, අද පොලිසිය ක්‍රයිම් ඩිවිෂන් එකට ගිහිල්ලා. මම මේක සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම මට විස්තරයක් අවශ්‍යයි කියලා, මේක ඉන්ක්වයරි එකක් ඕනේ කියලා මම ඉල්ලලා තියෙන්නේ. ඇයි ඔය පැත්තෙන් තමයි මේ ලියුම දීලා තියෙන්නේ උසාවියකට? මේ කූට ලේඛනේ දීලා තියෙන්නේ උසාවියකට, මටත් නෙමෙයි පොලිසියටත් නෙමෙයි දීලා තියෙන්නේ. මේ කූට ලේඛනේ උසාවියකට දීලා තියෙන්නේ. එතකොට කවුද කූටලේකන හදන්නේ කියලා මේකෙන් අපි ඔප්පු කරලා පෙන්නමු මේ රටේ ජනතාවට. ඔබතුමා ලෑස්ති වෙන්න එපා නඩුකාරයා වෙන්න, ඔබතුමා ලෑස්ති වෙන්න එපා අධිකරණය වෙන්න. අධිකරණයටත් CID එකටත් ඒගොල්ලන්ගේ ඩියුටි කරන්න ඉඩ දෙන්න. මම ඔබතුමාගේ බෙල්ල කපුවනම් මාව වරන් යන්නේ නැද්ද? ඒක වරදක් නෙමෙයිද? එහෙමනම් අත්අඩංගුවට ගන්න ඕන තමයි. නමුත් ඕනම දෙයක්, ඕනම නීතියක් beyond reasonable doubt ඔබතුමා නීතිය දන්නේ නැත්නම් ඉගෙන ගන්න ගිහිල්ලා ඔය මහලොකු නීතිවරු ඉන්නව නේද ඔය පැත්තේ? ඔය සජිත් ජංජාල බලවේගේ අන්න ඒගොල්ලන්ගෙන් හරි ගහගන්න. ඔය දැන් අස්සම් කරලා තියෙන නීතිවරු නීතිපති මේ දෙන්නෙක් සම්පූර්ණ වැරද්දක් කරලා තියෙන එක අස්සම් කරලා ට්‍රූ කොපි කියලා අස්සම් කරන්නේ කොහොමද? කොපි එකක ඔරිජිනල් ඩොකියුමන්ට් එකක් නැති කොපි එකක් කොහොමද ට්‍රූ කොපි එකක් කියලා අස්සම්
කරන්නේ?
නීති අනුකූලව ඔබ ඒ හින්දා ඔබතුමාලගේ ඔය තුට්ට දෙකේ වැඩේ නවත්ත ගන්න.
හොනබල් ඉන්දුනිල්
ගරෝ මන්ත්‍රීතුමිය, මම ලොකු තර්කයකට යන්නේ නැහැ ඔබතුමිය එක්ක. ඔබතුමිය මේ රටේ පුරවැසිභාවයේ නැති කාන්තාවක්. ඔබතුමා ඔබ ඔබ ඔබතුමිය ඔබතුමිය මට මට මයික ඔබ ඔබ ඔබතුමිය විදේශීය පුරවැසිභාවයක් හිමි
කාන්තාවක්.
එතකොට
මූලාසනයේ මන්ත්‍රීතුමා අද මේ විවාදයට ගන්නේ කර්මාන්ත පිළිබඳ විවාදයක්. මේ විවාදේ ඕනනම් ඒ දෙන්නගේ විවාදේ පස්සේ තියාගන්න. දැන් කාලේ එනවා, ඒ නිසා මේ විවාදයට ඉඩ දීලා මේ ඊළඟ විවාදයට කතා කරන්න ආයෙත් කතා කරන්න අවස්ථාව දෙන්න.
ස්තුතියි. ඊළඟට හොනරබල් නාලක ගොඩේවා, you have 9 minutes. නෑ, ඔබතුමාගේ කතාවට තමයි එතුමිය උත්තරේ දීලා තියෙන්නේ. නේද? හොනරබල් නාලක ගොඩේවා MP, you have 9 minutes. පොදුමාට විනාඩියක් දෙනකොට ආය එතුමීත් ඉල්ලනවා. හරි කැටියෙන් කියන්න හොන්ඩබල් තුසාර ඉන්ද්‍ර.
එතකොට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මැතිතුමාගෙන් ඔය කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝගයක් ඉල්ලනවා ඩයනාගමගේ මැතිනියව අත්අඩංගුවට ගන්න. එතකොට ප්‍රසන්න අල්විස් මහේස්ත්‍රාත්තුමා කියනවා මේ රටේ ආගමන විගමන පනත යටතේ වරදක් කර ඇති මෙම තැනැත්තියව අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක් අවශ්‍ය නැහැ අත්අඩංගුවට ගන්න කියලා. එතකොට අත්අඩංගුවට නොගෙන දිගින් දෙකට මේ නඩුවෙන් මගහරින කාරණය ගැනයි මම මේ සඳහන් කරන්නේ.
මතක
තියාගන්න මන්ත්‍රීතුමා, මතක තියාගන්න. හරිද? ඔයාලට ඕන විදිහට මේ රට අතන මෙතන නීති වෙන්නේ නැහැ. අපි කාටවත් ඕන විදිහට රටක නීතියක් වෙන්නේ නැහැ. තේරුණාද? ආගමන විගමනයකට වරද්දක් කරලා තියෙනවා නම් ආගමන විගමන එක නඩු දාන්න ඕන. මේ කොහෙවත් යන හිඟන්නේ ගිහිල්ලා නඩුවක් දැම්ම කියලා. හරිද? මතක තියාගන්න. තේරුණාද? ඒවට මිනිස්සු නීතිය මේ වේව කරන්නේ නැහැ.
Please wind up. Please wind up.
ආගමන විගමන
ඊළඟට හොන්ඩබල් නාලක ගොඩ හේවා. You have 9 minutes.
ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි, ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි, අද මේ පාර්ලිමේන්තුවේ විවාද කෙරිච්ච ආකාරය දිහා බලාගෙන ඉන්නකොට මට මතක් වුණා අපි බොහෝ දෙනෙක් කියවලා තියෙන සුප්‍රකට නවකතාවක් ආරම්භ වෙන විදිය. චාර්ල්ස් ඩිකන්ස් කියන සුප්‍රකට ලේඛකයාගේ ටේලර් ඔෆ් 2 සිටිස් කියන නවකතාව ආරම්භ වෙන්නේ මෙන්න මේ විදියටයි මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි. It says, it was the best of times, it was the worst of times, it was the age of wisdom, it was the age of foolishness, it was a season of light, it was a season of darkness, it was a spring of hope, it was the winter of despair. මම මේකේ පරිවර්තනයක් පොඩ්ඩක් කිව්වොත් ගෝලාසුනාර මන්ත්‍රීතුමනි, එය හොඳම කාලය විය, එය නරකම කාලයද විය, එය ප්‍රඥාවේ යුගය විය, එය මෝඩකමේ යුගයද විය, එය ආලෝකයේ සමය විය, එය අන්ධකාරයේ සමය විය, එය බලාපොරොත්තුවේ වසන්තය විය, එය බලාපොරොත්තු කඩු ශීත කාලය විය. අත වශයෙන්ම අද මේ විවාද දිහා බැලුවාම සහ අද මේ රටේ තියෙන තත්ත්වය දිහා බැලුවාම මට මේ කතාව මතක් වුණේ අපි ඉන්නේ මෙන්න මේ තත්ත්වේ. It's an absolute paradox. We have got an opportunity in this country after so many years, after almost 75 years, to make a change. People have realized so many mistakes that we have repeatedly done. And when there is hope, we are not capitalizing on that opportunity. We are still going back to the same old things. Look at what has been happening in the parliament today. I mean, we are debating such an important subject and on and off we are deviating. Going into other things. There are people waiting upstairs listening to what you are going to say, what you are going to talk about their problems. I think we need to give priority to that in this debate. Garu Mulasunadar Mantritumani, other may vivadeedi api dakapu එක වැදගත් දෙයක් තමයි ආණ්ඩුපක්ෂය විපක්ෂය දෙගොල්ලම මේ විවාදයේදී කුඩා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ගේ පැත්තට කතා කරනවා. ඒක බැලු බැලමට හොඳ තත්ත්වයක්. හැබැයි අපි අමතක කරන්න හොඳ නැහැ මේ විවාදය අද අපිට ඉල්ලන්න සිද්ධ වුණේයි කියලා. පසුගිය කාලයේ පුරාම ගරු මුලාසුනාර මන්ත්‍රීතුමනි අපි දැක්කා මේ කුඩා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සංවිධාන දිගින් දිගටම ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් රූපాయి නාලිකාවලට අවිල කතා කරමින් සමාජ ජාලවල කතා කරමින් ඔවුන් පත්තල ඉන්න විපත ගැන ඔවුන්ගේ ප්‍රශ්න ගැන කතා කරා. මොකද කිසි කෙනෙක් අහුගන් දුන්නේ නැහැ. කිසි කෙනෙක් ඒකට සාධාරණයක් ඉටු කරේ නැහැ. ඒ අවසානයේදී පටන් ගත්ත සමස්ත පාර්ලිමේන්තුවේ දොස් කියද්ද 225 දෙනාම දොස් කියන්න පටන් ගත්තා. ඒ නිසා අපි පසුගිය දවසක මේ සංවිධානවල නායකයන්ට කතා කරලා කිව්වා ඇවිල්ලා විපක්ෂයට කරුණු පැහැදිලි කරන්න. ඒ වුණා අපේ රැස්වීමක් තිබ්බා මේ පාර්ලිමේන්තුව ඇතුළේ. ඒ ඇවිල්ලා උන්ගේ කරුණු පැහැදිලි කරා. ඊට පස්සේ අපි උන්ට පොරොන්දුවක් දුන්නා අපි මේ පාර්ලිමේන්තුවේ විවාදයක් ඉල්ලන්න. ඒතර අපිට ආණ්ඩු පක්ෂයටයි විරුද්ධ පක්ෂයට අපි හැමෝටම මේ ගැන කතා කරන්න පුළුවන් කියලා. ඒ විවාදේ තමයි අද මේ පැවැත්වෙන්නේ. අපි සතුටු වෙනවා ඒ විවාදේ ලැබිලා තියෙන පමණක් නෙවෙයි ගෞරව ඇමතිතුමා ඇතුළු සමස්ත ආණ්ඩු පක්ෂයම අද බොහෝ දුරට එක මතයක ඉඳගෙන කතා කරන එක. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ කතා කරා කියලා මේ ප්‍රශ්නේ විසඳේද? අපි ගරු ඇමතිතුමා ගමු. රමේෂ් පතිරණ ගරු ඇමතිතුමා තාමත්ම දක්ෂ තරුණ ඇමතිවරේ. එතුමා මම හිතන්නේ මේ ප්‍රශ්නේදී අපි සමග ඉන්නවා. නම මම හිතන්නේ නෑ ගරු ඇමතිතුමානේ මේ තනිව මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා. ඒක කොහෙත්ම කරන්න බෑ. එතුමාට පොරොන්දු දෙන්න පුළුවන්, ඕන දෙයක් කියන්න පුළුවන්, හැබැයි ඒක වෙන්නේ නැහැ. ඇයි මං කියන්නේ ඒක වෙන්නේ නැත්තේ කියලා. රටක යමක් කරන්නට නම් රටේ ප්‍රතිපත්ති වලට, රටේ ප්‍රමුඛතාව වලට ඒක අන්තර්ගත වෙන්න ඕනේ. මේ ව්‍යවසායකයන්ගේ ප්‍රශ්නේ, මේ ව්‍යාපාරිකයන්ගේ ප්‍රශ්නේ අද මේ රජයේ ප්‍රමුඛතාවක්ද? මම කියන එක ප්‍රමුඛතාවක් නෙවෙයි කියලා. ඇයි මම මෙහෙම කියන්නේ? මේ රටේ ජනාධිපතිතුමා දැන්ට සතියකට පමණ පෙර එතුමාගේ පණිවිඩය, එතුමා නැවත නැවත කියනවා පණිවිඩ රටට, අවසාන පණිවිඩය දුන්න මේ රටේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන. එතුමා කතා කරන කුළුණු හතරක් ගැන, එතුමාගේ අවධානය යොමු වෙන මේ ආණ්ඩු පක්ෂයේ අවධානය යොමු වෙන කරුණු හතරක් ගැන. මොනවද ඒ කරුණු හතර? මුල්‍ය ස්ථාවරත්වය, ආයෝජන ප්‍රවර්ධනය, සමාජ ආරක්ෂණය හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම. කෝ ව්‍යවසායන්? කොතනද කතා කරන්නේ මෙතන ව්‍යවසායකත්වයේ ප්‍රවර්ධනය කරන එක ගැන, ව්‍යවසායකත්වයේ දිරිගන්වන එක ගැන? කොතනද කතා කරන්නේ අපනයන ප්‍රවර්ධනය ගැන? කොතනද කතා කරන්නේ ප්‍රාග්ධන වෙළඳපොළ ප්‍රසාරණය කරන එක ගැන? කොතනද කතා කරන්නේ මේ කුඩා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයෝ රැකගන්නේ ගැන? ඒව ගැන කතා කරන්නේ නැහැ. ඒ නිසා ගෞරවනීය ඇමතිතුමනි, අවාසනාවකට වගේ මේ අපි කතා කරන මාතෘකාව ඔබතුමන්ලාගේ රජයේ ප්‍රමුඛතාවක් නෙවෙයි. ඒක තමයි යථාර්ථය. අපි ඉල්ලා සිටිනවා තමුන්නාසල් සියලු දෙනම පිළිගන්නවා නම් මේක වැදගත් දෙයක් කියලා. කරුණාකරලා ඔබතුමාලා කැබිනට් මණ්ඩලේ සාකච්ඡා කරන්න, ජනාධිපතිතුමාට කියන්න, කරුණාකරලා අපි නැවතත් මේ ප්‍රතිපත්ති වෙනස් කරමු. මොකද මේ ඔබතුමාලා කොහොමදත් ඔබතුමාලා ආර්ථික ප්‍රතිපත්තිය සති 3-4 පාර වෙනස් කරනවානේ. ඒ නිසා අපි පාර වෙනස් කරන ප්‍රශ්නයක් නෙවෙයි. වෙනස් කරලා කරුණාකරලා මේක ගේන්න ප්‍රමුඛතාව විදියට. ගරු මුලාසුනාර මන්ත්‍රීතුමනි, අපි මේ වෙලාවේ IMF ගිවිසුමක් අත්සන් කරලා ඉන්නේ. IMF ගිවිසුම හැමෝම කියවලා තියෙනවා. මේ IMF ගිවිසුමේ කියන විදිහට 2027 වෙන විට, ඒ කියන්නේ අවුරුදු 5කින් මේ රටේ ආර්ථික සංවර්ධන වේගය 3%ට එනවා. අපේ රටේ ආර්ථිකය 2019 පිටිපිට තත්ත්වයට එන්නේ තව අවුරුදු 5කින්. ඉතින් එතෙන්ද යන්න මේ තරම් කුඩා ආර්ථික වර්ධන වේගයක්ද අපි බලාපොරොත්තු විය යුත්තේ? අපිට මීට වඩා නිර්මාණශීලීව මේක දිහා බලලා මේ ආර්ථික වර්ධන වේගය මීට වඩා වැඩි කරගන්න බැරිද? ඒ වැඩි කරගන්න සලස්ස තමයි මේ ආණ්ඩුවේ නැත්තේ. ගරු මුලාසුනාට මන්ත්‍රීතුමනි, මොකද්ද මේ ආර්ථික සංවර්ධනය කියලා කියන්නේ? දළ ජාතික නිෂ්පාදනය කියලා කියන්නේ මේ රටේ ආර්ථිකයේ සිද්ධන ක්‍රියාකාරකම්. මේ ක්‍රියාකාරකම් වලින් බහුතරය 55%ක දායකත්වය ලබා දෙන්නේ මේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයෝ. මේ රටේ කරන ජනතාව මිලියන 8කින් මිලියන 4.5%කට රැකියා ලබා දෙන්නේ මේ කුඩා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයෝ. මේ රටේ පවුල් මිලියන 10ක් පමණ ජීවත් කරන්නේ මේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයෝ. එහෙමනම් මේ අයට අවධානය දීලා මේ අය ආර්ථිකයට සක්‍රියව සම්බන්ධ කර ගැනීම තමයි රජයේ ප්‍රමුඛතාව වෙන්න ඕනේ අපේ ආර්ථිකය සංවර්ධනය කරන්නට නම්. අන්න ඒ කාරණේ තමයි ගරු මුලාසනතු මන්ත්‍රීතුමනි මෙතන අපිට අමතක වෙලා තියෙන කාරණේ. මම තවත් කාරණේට යනවා. අපි දන්නවා අපි අර්බුදයට මුහුණ දීලා ඉන්නොත් මේ විශාල ආර්ථික අර්බුදයකට, විශේෂම ණය අර්බුදයකට, ඒ ණය අර්බුදයෙන් මිදෙන්නට අපි මොකද කරලා තියෙන්නේ? අපි IMF එකට ගිහිල්ලා IMF එකේ සහාය අරගෙන මේ ගිවිසුම හදලා අපේ ණය හිමියන්ට අපි මොකද කියන්නේ? අපේ ණය හිමියන්ට අපි කියන්නේ කරුණාකරලා අපේ ණය කපා හරින්න.
Honorable member, you have 2 minutes.
කරුණාකරලා අපේ ණය කල් දාලා දෙන්න. කරුණාකරලා අපේ ණය ප්‍රතිවගත කරලා දෙන්න. අපි කියන්නේ අපේ ණය හිමියන්ට ඇවිල්ලා අපේ සියලු දේපල අරගෙන යන්න. අපේ රට වහලා දාන්න කියලා කියන්නේ නැහැ. අපි කියන්නේ යාට අපිට කල් දෙන්න කියලා, අපේ ණය කපාරින්න කියලා. එහෙමනම් ගරු මුලාසුනාට බන්දිතුමනේ, ඇයි අපිට අපේ රටේ ව්‍යාපාරිකයෝ දිහත් ඒ විදිහටම බලන්න බැරි? ඒ හැන්දෙම බෙදන්න බැරි? අපි තේරුම් ගන්නට ඕනේ මේ අය නම් මේ රටේ ආර්ථිකය දුවන්නේ. අද උදේ ඉඳන්ම ආණ්ඩු පක්ෂය විපක්ෂය දෙගොල්ලම කියපු විදිහට මේ අය නම් මේ ආර්ථිකයේ කොඳුනාරටිය. මේ අය ප්‍රශ්නෙත් අපි ඒ විදිහට බලන්නට ඕනේ. මෙයාගේ ණය කපාහරින්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කරන්න ඕනේ. මෙයාගේ ණය කල් දාන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කරන්න ඕනේ. මෙයාගේ ණය ප්‍රතිවගත කරන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කරන්න ඕනේ. අන්න ඒ සාකච්ඡාව ආරම්භ වෙලා තියෙනවද කියලා අපි ආණ්ඩු පක්ෂයෙන් අහනවා. අද පාර්ලිමේන්තුවේ කතා කරන කොහොමද මේ කතා කරා මේ පරාටි සිස්ටම් එක ගැන. මොකද්ද පරාටි කියලා කියන්නේ? මේ අද අපේ රටේ තියෙන නීති අනුවක බැංකුවකින් ණයක් ගත්තාම ඒ බැංකුවට උකසර දීලා තියෙනවා නම් තමුන්ගේ දේපල ආණ්ඩු බැංකුවට පුළුවන් උසාවියට යන්නේ නැතුව ඒ දේපල ගැසට් කරලා පත්තරේ දැන්වීමක් දාලා විකුණන්න. ඒක නීතියක්, ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ අද තියෙන තත්ත්වය, මේ ව්‍යාපාර කඩාවැටලා තියෙන්නේ, මේ ව්‍යාපාර බංකොලොත් වෙලා තියෙන්නේ මේ ව්‍යාපාරිකයන්ගේ වරදකින්ද? මේ ව්‍යාපාරිකයන්ගේ දුර්වලකමකින්ද?
එහෙම නෙමෙයි මේ රටේ තියෙන සමස්තාර්ථික වෙයි විනාඩි වෙනද සමස්තාර්ථික අර්බුදේ නිසායි මේක සිද්ධ වෙලා තියෙන්නේ අන්න ඒ නිසා තමයි අපි කියන්නේ මේවා දිහා කියලා ආයි බලන්න මේවා වෙනස් කරන්න මේවා ටික කාලයක් හරි මෙහෙට ලබා දෙන්න කියලා ඉතින් ඒ නිසා ගරු මුලාසුනාරුද්ද මන්ත්‍රීතුමනි ප්‍රශ්න අද කරුණු රාශියක උදේ කතා කරපු නිසා නැවත මම ඒවා කියන්න යන්නේ නැහැ හැබැයි අපි මතක තියාගන්න ඕනේ මේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික වැටෙනකොට දැනටමත් රැකියා ලක්ෂ 5ක් විතර නැති වෙලා ඉවරයි ඒ රැකියා ලක්ෂ 5 නැති වෙනකොට එයා සම්බන්ධ තව ආර්ථික ක්‍රියාකාරකම් රාශියක් විනාශ වෙලා ඉවරයි මේ අය සම්බන්ධයෙන් අපි විශේෂ අවධානය දීලා රජයේ ප්‍රමුඛතාවක් කරගත්තේ නැත්නම් අද සිටවත් මේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් ගොඩ ගන්න එක රැක ගන්න එක මේ රට ඉස්සරහට යන්න බෑ ව්‍යාපාරිකයෙක් ලේසින් හදන්න බෑ ව්‍යාපාරිකයෝ මේ ලංකාවේ ඉන්නේ තව තවත් තප්පර කිපේ ව්‍යාපාරිකයෝ ගරු බුරාසුන බන්දිතුමනි වැඩ කරන ආදායම උපයන මිලියන 8න් ව්‍යාපාරිකයෝ ඉන්නේ ලක්ෂ 2කමාරක් වගේ කුඩා ප්‍රමාණයක් ව්‍යාපාරිකයෙක් ඉබේ හැදෙන්නේ නැහැ හැදිච්ච ව්‍යාපාරිකයෙක් නැති වුණොත් හැදිච්ච ව්‍යාපාර අතහැරලා ගියොත් ඒ වෙනුවට අලුතෙන් ව්‍යාපාරයක් හදන්න අමාරුයි අන්න ඒ නිසා තමයි අපි කියන්නේ කරුණාකරලා අපි සියලු දෙනා එකතුලා මේ ව්‍යාපාරිකයන් රැකගමු රැක ගැනීම සඳහා වැඩපිළිවෙළක් දැන් සකස් කරමු කරුණාකරලා තමුන්නාසලගේ ආර්ථික ප්‍රතිපත්තියක අන්තර්ගත කරන්න කියලා
ස්තුතියි